සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ස්වාගතං වතමේ ආහු මම බුද්දස්ස සම්තිකේ තිස්සෝ විඤ්ඤා අනුපත්තා කතං බුද්දස්ස සාසනං ති
ශ්‍රද්ධාවන්ත පිංතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් අතර පටිභානවන්ත ශ්‍රාවකයන් එහෙම නැත්තං ෂණේකින් කරුණුකාරණා වැටහිලා ගාථා බන්ධනය කරමින් දේශනා කිරීමට සමර්ථ භික්ෂූන් වහන්සේලා අතරින් වංගීස ස්වාමීන් වහන්සේ ශ්‍රේෂ්ඨ වුණා. උන්වහන්සේ තමන් වහන්සේගේ ශාසනික ගමන, ශාසනයට පැමිණීම සාර්ථක වුණා, මල්පල ගැන්වුණා කියලා දක්වන්නට දේශනා කරපු ගාථාවක් තමයි මාතෘකා වශයෙන් තිබුවේ. ස්වාගතං වතමේ ආහු මම බුද්දස්ස සම්තිකේ. තථාගතයන් වහන්සේ සමීපයට මාගේ ගමන යහපත් ගමනක්, නිවැරදි ගමනක්, මගේ යහපත පිණිස සිද්ධ වූ නියමාකාරයෙන් කරපු ගමනක්. දැන් සමහර ගමන් තියෙනවා, අපිට හිතනවා ඒ ගමන ගිය එක අපරාධේ. ඒ පුද්ගලයා ගාවට ගියපු එක, ඇසුරු කරපු එකෙන් සමහරලාවට හානි සිද්ධ වෙනවා. එතකොට ඒ ගමන දුරාගත ගමනක්, ස්වාගත නෙවෙයි. ස්වාගත කියලා කියන්නේ මනාකොට පැමිණි ගමනක්. ස්වාගතං වතමේ ආහු මම බුද්දස්ස සම්තිකේ. තථාගතයන් වහන්සේ ළඟට පැමිණිච්ච ගමන මනාකොට පැමිණි ගමනක්. උන්වහන්සේ අර ශාස්ත්‍රයක් ඉගෙන ගැනීම සඳහා පැවිදිවන්නේ. නමුත් බුදුන් සම්තිකේට සමූපයට පැමිණිලා ආනන්ද ස්වාමීන් වහන්සේ වැනි උතුමන්ගේ ඇසුර ලබාගෙන අරිහත්වේ සාක්ෂාත් කළා. තිස්සෝ විද්‍යා අනුපත්තා, විද්‍යා තුනකට මම පැමිණියා. කතං බුද්දස්ස සාසනං, බුදුරජාණන් වහන්සේගේ, සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි කළ යුතු කෘත්‍යයන් මම සිදු කර අවසానයි. මේක තමයි උන්වහන්සේගේ එක්තරා උදාන වාක්‍යයක්. මේකේ කියවෙනවා තිස්සෝ විද්‍යා අනුපත්තා, මම විද්‍යා තුනකට පැමිණෙනු ලැබුණා. ඒ විද්‍යාවන්ට පැමිණෙනු ලැබුණා. සරල වශයෙන් කිව්වොත් ඒවා අධිගමනය කළා. මොකද්ද මේ විද්‍යා කියලා කියන්නේ? විද්‍යා කියලා පාලියෙන් කියන්නේ, සිංහල භාෂෙන් විද්‍යාව කියලා කියනවා. කවරක්ද මේ විද්‍යාව? කවරක්ද මේ විද්‍යා කියලා අදහස් කරන්නේ? විද්‍යා කියලා කියන්නේ පින්වතුනි, දැනගැනීමට අපහසු ගැඹුරු සත්‍යයන්, ධර්මතාවයන්, ධර්මයන් දැනගත හැකි ඥානය. විද්‍යා කියන්නේ, විද්‍යා කියන්නේ ඒකටයි. ඒ ඥානයට පැමිණීම සඳහා මාර්ගයක් තියෙනවා. ඒක තමයි සීල, සමාධි, ප්‍රඥා කියන ශික්ෂාත්‍රය. එයින් ප්‍රඥාවේ කෙළවරට පැමිණියාම විද්‍යාව අධිගත කළා කියලා දක්වනවා. ඒක තමන් විසින්ම ස්වසන්තානය තුළ සාන්දෘෂ්ටිකව කළ යුතු වූ පරියේෂණයක් ක්‍රියාවක් පුහුණුව. ඒ ප්‍රතිඵලයක් ලෙස තමයි මේ විද්‍යා කියන ඥානය අධිගමනය කරන්නේ. මේ ඥානය අධිගමනය කරනකොට එය සමග තවත් විශේෂ සංසිද්ධි කීපයක් වෙන්නට ඕන. ඒ තමයි එකක් තමයි වැදගත්ම එකක් තමයි තමන්ගේ సంతానගතව පවතින මෝහය හේවත් අවිද්‍යාව දුරු වෙලා යන්නට. ඒ විද්‍යාව අධිගමනය කිරීමෙන් ලැබෙනා වූ ප්‍රතිඵල ඒකයි. ඒ මෝහය දුරු වීම තුළ ඒ පුද්ගලයාගේ චරිත ස්වභාවය එහෙම නැත්නම් එදිනෙදා සිතුම් පැතුම් වල සැලකිය යුතු වෙනසකුත් සිද්ධ වන්නට ඕන. ඒ නිසා මේ අපි කතා කරන විද්‍යාව ආධ්‍යාත්මික ගුණයක් ලෙස දියුණු කරන නුවණ හුදු දැනුමක් දැනගැනීම මාත්‍රයකින් අවසන් වන දෙයක් නොවේ. ඒ අපේ సంతානය තුළ ඇති වෙලා අපේ ජීවිතය පරිවර්තනය කරන එක්තරා ගුණධර්මයක්. එමනම් මේ විද්‍යාව සම්බන්ධයෙන් අපි යම් කරුණු කීපයක් දැනගන්නට දේශනා කරන්නට සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. අද දවසේදී මේ ධර්ම දේශනාව සිදු කරවන්නේ ගම්පහ ඔරුතොට පදිංචි විමානි සූර්යාරච්චි මෙතනිය විසින්. පුණ්‍යානුමෝදනාවක් ලෙස මීට වසර 19කට පෙර පරලොව සැපත් එස්.ඒ. මල්ලසේකර පියාණන්ටත් එස්.ඒ. ප්‍රසාද් සූර්යාරච්චි සොහොයුරාටත් සියලුම මියගිය ඥාතීන්ටත් ඉක්මන් භවයකදී සුඛසහගත ප්‍රතිපදාවෙන්ම නිර්වාණය අවබෝධ කරන්ට ලැබේවා කියන ප්‍රාර්ථනාවත්, සුජීවත්ව වාසය කරන මෑණියන්ට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමටත්, සියලුම කල්යාණ මිත්‍ර ස්වාමි දේශකයන්න් වහන්සේ ඇතුළු කල්යාණ මිත්‍ර ස්වාමින් වහන්සේලාට නිදුක් නිරෝගී සුවපත් භාවයත්, චතුෂ කිත්මිනි නිපුණි හරීන් යන දූපුතුන්ටත්, පවුලේ සෑම දෙනාටම, සියලු ලෝක සත්වයන්ට, ලෞකික ලෝකෝත්තර අධිගමයන්ට මේ ධර්ම දාණය උපකාරයක් වේවා කියන හිතෙන් තමයි එතුමිය මේ ධර්ම දේශනාව සිදු කරවන්නේ. ඉතින් පරලොව සැපත් පියතුමා වන මල්ලසේකර පියතුමාටත්, ප්‍රසාද් සූර්යාරච්චි සොහොයුරාටත් සියලු ඥාතීන් මේ පින් අනුමෝදන් වීමෙන් ඔවුන්ගේ භවගමන සුවපත් වේවා, දුකෙන් අත මිදෙත්වා, සැපයෙන් අභිවර්ධනය වෙත්වා, සුජීවත්ව වාසය කරන මෞතුමිය ඇතුළු දූ දරුවන් හැම දෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවය ඇති වේවා, වර්ධනය වේවා. විමානි සූර්යාරච්චි මෙතනියගේත් සියලු සම්‍යක් ප්‍රාර්ථනා සමුර්ධ කරගෙන නිදුක්ප නිරෝගීව සියලු ගුණධර්ම පූරණය කරගෙන නිවනට උපකාර වෙන කුසලයක් කරගන්ට ලැබේවා. ධර්මශ්‍රවණය කරන හැම සියලු දෙනාටම විවට්ටගාමිනී කුසලයක්ම වේවා කියන හිත ඇති කරගෙන අපි ධර්මශ්‍රවණය සිද්ධ කරමු. පිංගතුනි, තථාගතයන් වහන්සේගේ බුද්ධත්වය කියලා කියන්නේ ඥානයට තව නමක්. බුදු වෙනවා කියලා කියන්නේ සත්‍ය අවබෝධ කරනවා කියන එකනේ. සත්‍ය අවබෝධ කරන්නට තියෙන බාධකය තමයි සත්‍ය වහන ගතිය. අපේ సంతානේ තියෙනවා ලෝක සත්‍ය වසන අන්ධකාරයක්. ඒකට කියනවා අවිද්‍යාව කියලා. ඒ අවිද්‍යාව సంతානේහි ඇතිකල්හි අපිට ලෝකයේ තියෙන සත්‍ය, ගැඹුරු සත්‍ය තේරුම් ගන්නට බැරි වෙනවා. ඒ ගැඹුරු සත්‍ය කීපයක් තමයි කර්මයකට විපාකයක් තියෙනවා කියන එක. මේ භවයෙන් අවසන් වෙන්නේ නැතුව නැවත භවයක උපදිනවා කියන එක. පූර්ව භවයේ කර්ම හේතු කරගෙන මේ භවයේ ඉපදිලා ඉන්නවා කියන එක. පූර්ව භවයන්හි කර්ම හේතු කරගෙන. ඒ වගේම මේ මනුස්ස ලෝකයට අමතර වූ දිව්‍ය ප්‍රේත නිරයාදී භවයන් තලයන් තියෙන බව. ඒ වගේම ගැඹුරින් විමසා සිටිය කල්හි සෑම උප්පත්තියක්ම සෑම භවයක්ම සෑම පංචුපාදාන ස්කන්ධයක්ම දුකක් බව, ඉපදෙන බිඳෙන ධර්ම බව, වසඟේ නොපවතින බව, එහෙම නැත්නම් දුක්ඛ දුක්ඛයක් බව, දුක්ඛාරස් දුක්ඛ සත්‍යයක් බව තේරුම් ගැනීම. ඒ වගේම මේ දුක නැවත නැවත හටගන්නේ ක්ලේශ ධර්මයන් සන්තානෙහි අප්‍රහීනව පවතින නිසා, ඒ ක්ලේශයන්ගේ දුරු කිරීමෙන් උපදින්නට නියමිත ස්කන්ධයන්ගේ මිදීම කියන නිර්වාණ ධාතුව එය අධිගමනය කිරීමට වැඩි යුතු ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේ කියන සතරක් වූ ආර්ය සත්‍ය ධර්මයන් නොදැනීමත් අවිද්‍යාවක්. මේ ආදී ලෙසට ලෝකයේ තිබෙන සත්‍ය, ඒ වගේම ගැඹුරු ධර්ම න්‍යායන් හිතට වසන, ඒ සම්බන්ධයෙන් සිත අඳුරු කරවන ස්වභාවයට තමයි අවිද්‍යාව කියලා කියන්නේ. ඒ අවිද්‍යාවට විරුද්ධයි මේ විද්‍යාව කියන එක. අවිද්‍යා අන්ධකාරය දුරු කරලා අවිද්‍යාව නැති කිරීම තමයි මේ විද්‍යාව විසින් සිදු කරන්නේ. ඒ විද්‍යාවේ අවස්ථා කීපයක් තිබෙනවා. එක අවස්ථාවක් තමයි සමත භාවනාදිය වඩලා සිත සමාධිය, සිතෙහි සමාධිය වශී භාවයට පත් කරගෙන සමහර යෝගීන් සමර්ථ වෙනවා මේ භවයට කලින් තිබුණා වූ භවය පිළිබඳ තොරතුරු දැනගන්නට. ඒ වගේම තමන්ගේ ඇසට නොපෙනෙන සියුම් රූප ඇති දූරස්ථානවල වාසය කරන වෙනත් සත්වයන් කර්මානුරූපව සැප දුක් විඳින හැටි දැනගන්නට. ඒ වගේම දුර තිබෙන ශබ්ද අහන්නට, අන් අයගේ සිත් බලන්නට, තමන්ගේ රූපකයත් යොදා ගනිමින් සාමාන්‍යයෙන් මිනිසුන්ට සිදු කළ නොහැකි ආශ්චර්යමත් විශ්මිත දේවල් සිද්ධ කිරීමට. මෙන්න මේ කියන හැකියාවන් ටික ලබා ගත්තම ඒ හැකියාව ලැබෙන්නේ ඥානයේ මහිමයක් ලෙස. ඒවාට කියනවා විශිෂ්ට ඥාන අභිඥා කියලා. ඒවත් විද්‍යා නමින් හඳුන්වනවා. තථාගතයන් වහන්සේ දේශනා කරනවා පූර්ව යාමේහි බෝධි මණ්ඩලයේදී පෙරවිසු කඳපිලිවෙල දැනගැනීමේ නුවණ තමන්ට පහළ වූ බව. ඒ පහළ වීමෙන් පඨම විද්‍යා අධිගතා ප්‍රථම විද්‍යාව අධිගමනය කළා. තමෝ විහතෝ මෝහාන්ධකාරය දුරු කරා. මේ භවයට කලින් තව භවයක් තිබුණා. ඒ භවයේ තතු මෙසේයි කියා තමන්ම ප්‍රත්‍යක්ෂ නුවණින් දැන ගැනීම විද්‍යාවක්. ඒ වගේම මධ්‍යම යාමේදී සත්වයන් මෙරි මෙරි උපදින හැටි නිකං නෙවෙයි කර්මානුරූපව උපදින හැටි ඒ ඒ කර්ම අනුව උන්වහන්සේ දැනගත්තා චුතූපපාත ඥානෙන්. ඒ වෙලාවේ දේශනා කරනවා මධ්‍යම යාමේදී ဒုတိယා විද්‍යා අධිගතා තමෝ විහතෝ මා විසින් දෙවැනි විද්‍යාවත් අධිගමනය කළා. ඒ තුලින් මෝහාන්ධකාරය දුරු වුණා. පච්චිම යාමේදී අවසාන යාමේදී තමන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මය ප්‍රත්‍යක්ෂ කරවටකට අවබෝධ කරගනිමින් සියලු ආශ්‍රවයන් දුරු කරගනිමින් තුන්වෙනි විද්‍යාව තතියා විද්‍යා අධිගතහා, ඒ තමයි චතුරාර්ය සත්‍ය ප්‍රත්‍යක්ෂව දකින්නා වූ නුවණ. ඒ නුවණ පහළ වීමත් සමගම සියලු ආශ්‍රවයෝ ක්ලේශ ධර්මයෝ ඉතිරි නැතිව ෂය භාවයට පත් වුණා. දුරු වුණා, ෂය වුණා, නැති වුණා. කලින් විද්‍යා තුනෙන් යම් අවබෝධයක් පැමිණියා. කෙලෙස් ධර්ම යම් ප්‍රමාණයකට යටපත් වුණා. නමුත් සම්පූර්ණයෙන් කෙලෙස්යන් දුරු වුණේ නැහැ, නැති වුණේ නැහැ, සම්පූර්ණයෙන් ප්‍රහාණය වුණේ නැහැ. ඒ ප්‍රහාණය වුණේ චතුරාර්ය සත්‍ය දැකීම නම් වූ විද්‍යාව, එහෙම නැත්නම් ආශ්‍රවක්ෂයකර ඥාණය පහළ වූ අවස්ථාවේදී. මේකින් දැනගන්න ඕන ප්‍රධාන දේ තමයි, චතුරාර්ය සත්‍ය අවබෝධ කරන විද්‍යාවට අමතරව තවත් විද්‍යා ටිකක් තියෙනවා. ඒවා මුලින්ම අපිට හමුවන්නේ විශිෂ්ට ඥානයන් ටිකක්. ඒ තමයි අභිඥා කියලා අපි කියන්නේ. ඒ ඥානයන් වලින් සාමාන්‍ය මිනිසුන්ගේ විෂයපතයෙන් දැනගැනීමට නොහැකි සියුම් ගැඹුරු දූර කරුණු දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ තුල සත්වයාගේ මෝහයක් යටපත් වෙනවා. තව වැදගත්. දැන් උදාහරණයකට අපි තමන් ඉදිරියේ තියෙන ඇඳපුටු මේස ඇස් දෙකෙන් දකිනවා. එහෙම දැක්කා කියලා විශේෂයෙන් මෝහයක් යටපත් වෙනවා කියලා එකක් නැහැ. ඒවා හුදු ආරම්මන ග්‍රහණ. කෙනෙක් කියන්නට පුළුවන් ඇස් දැකපු රූප දැකපු නැති කෙනෙක් දවසක රූප දකිනකොට යම් අවබෝධයක් එක්තරා අවබෝධයක් දැනීමක් දැනුමක් ලැබෙන බව ඇත්ත. ඒ නිසා යම් සම්මෝහයක් යම් ප්‍රමාණයකට දුරු වුණා කියන්න පුළුවන්. නමුත් සමස්තයක් ලෙස ගත්තම මේ අපි ඇස් ඉදිරියේ තියෙන දේවල් දැක්ක කියලා අපේ ධර්මයේ හැටියට ගැඹුරින් මෝහයක් යටපත් වෙනවා කියලා එකක් නැහැ. මෝහය ගත්තම පිංගතුනි, ඒ මෝහයට මෝහය විසින් බොහෝ සෙයින් අඳුරු කරවන ස්ථාන කීපයක් තියෙනවා. ඒවා තමයි මේ උප්පත්තියට කලින් මොකක්ද වුනේ, සත්වේකුගේ මරණයෙන් පසු මොකක්ද වන්නේ, අපිට ප්‍රත්‍යක්ෂ වන මනුෂ්‍ය භවයට සහ තිරිසන් භවයට අන්‍ය වූ උප්පත්තීන් තියෙනවද? මනුෂ්‍යයෙක් මිය ගිහිල්ලා තිරිසනෙක් වෙන්නට පුළුවන්ද? තිරිසනෙක් මිය ගිහිල්ලා මනුෂ්‍යයෙක් වෙන්නට පුළුවන්ද? එහෙම නැත්නම් අපිට නොපෙනෙන ආත්ම භාවයක උපදින්නට පුළුවන්ද? ඒ භවවලින් චුත වෙලා මේ මනුෂ්‍ය ලෝකෙ උපදින්නට පුළුවන්ද? මේ ආදී ලෙසට ඔය කියන පෙර භවය, පසු භවය, කර්මයට විපාක ලැබීම, කර්මානුරූපව නැවත ඉපදීම, මනුස්ස ලෝකයෙන් අන්‍ය වූ උප්පත්තීන් නැත්තං භවයන් සත්වයන්, මේ ආදී වූ මාතෘකා හැම කල්හිම සත්වයාට විෂය නොවන සත්වයාගේ අන්ධකාරයේ මෝහය පවතින තැන්කීපයක්. සමහර වෙලාවලට ඒ හේතු, ඒ අන්ධකාරය, ඒ නොදැනුවත්කම නිසා ඒවා පිළිබඳ වැරදි අදහස් ඇති වෙනවා. ඒකට කියනවා දෘෂ්ටිය කියලා. සමහරුන්ට ඒවා පිළිබඳ බරපතල විසඳීමට අපහසු ගැඹුරු සැක ඇති වෙනවා. ඒකට කියනවා විචිකිච්ඡා කියලා. මෙන්න මේ කියන ගැඹුරු ධර්ම, ධර්මතා, ධර්ම සම්බන්ධයෙන් සාමාන්‍යයෙන් සත්වයාට නොදැනුවත්කමක් තියෙනවා. ඒක මනුස්ස ලෝකයේ සත්වයෝ ස්වභාවයෙන්ම වගේ අරගෙන එන එකක්. ඒ නොදැනුවත්කම නිසාම තමන්ට දන්න පරාසයේ ඔවුන් කටයුතු කරනවා. මේ අන්ධකාරය සිඳලා සැබවින්ම තිබිච්ච පූර්ව භවය, අනාගතයේ ඉපදිය හැකි බව, කර්මයකට විපාක ලැබෙන බව, මනුස්ස ලෝකයෙන් අන්‍ය වූ සත්වයෝ ඉන්න බව, ඒ සත්ව ලෝකවලින් චුත වෙලා මනුලෝ උපදින බව, මනුලොවෙන් උපදිලා ඒ ලෝකයන් උපදින බව මේ ආදී ලෙසට මේ කරුණු කාරණා ප්‍රත්‍යක්ෂව දැන ගැනීම යනු අර ස්වභාවයෙන්ම තියෙන මෝහාන්ධකාරය යටපත් කර ගැනීමක්. ඒක අවිද්‍යාව යට කරමින් දුරු කරමින් විද්‍යාවකට පැමිණීමක්, ඥානයකට පැමිණීමක්. ඒ නිසා මේ මුල් විද්‍යා සමූහය ඉතාම වැදගත්. ඒකේ තියෙන තව එකක් තමයි මේ ලෝකයේ සත්‍යෝ සියලු දෙනාම එකිනෙකට සමාන නැහැ. සමහර සත්වයන්ට සැලකුවාම පින වැඩියෙන් ලැබෙනවා. සමහරුන්ට කරදර කරාම පව වැඩියෙන් ලැබෙනවා. හැමෝම සමාන නැහැ. සාමාන්‍යයෙන් භෞතික විද්‍යාවෙන් ගත්තොත් මිනිස්සුන් භෞතික ගොඩක්නේ. ඒකේ ලොකු වෙනසක් නැහැ. ශක්ති පදාර්ථ සමූහයක් පමණයි. නමුත් ධර්මයේ හැටියට මිනිස්සෙක් තුළ තියෙනවා අරූපී කොටසක්. ඒ තමයි නාම ධර්ම, චිත්ත චෛතසික. ඒවා ඇසුරු කරන අනුසය, ආසය, චරිතය, අධිමුත්තිය, පූර්ව කර්ම ශක්තිය, මේ ආදී වූ තවත් ධර්ම සමූහයක් අපේ సంతානය තුළ පවතිනවා. සමහර ඒවා පරමාර්ථ ධර්ම, සමහර ඒවා පරමාර්ථ ස්වභාව, ජාතික ධර්ම. මේ ස්වභාවයන් ඇතිකල්හි විශේෂයෙන් මේවායේ තියෙන උස් පහත්කම් අනුව සත්වයාගේ උසස් පහත් භේදයක් පවතිනවා. කෙනෙක්ට හිතෙන්න පුළුවන් අපි හැමෝටම එකම විදිහට නේද සලකන්නට ඕනේ, සමානාත්මතාවෙන්ද සලකන්නට ඕනේ කියලා. බුදුදහමේ හැටියට එහෙම කරන්නට බෑ. සත්වයාගේ තියෙනවා අපි ඉංග්‍රීසි හයිරාකි එකක්. උසස් සත්වයෝ, මධ්‍යම සත්වයෝ, පහත් සත්වයෝ. කවරක් නිසාද විශේෂයෙන්? කුලය, බලය, ධනය ආදී එක සමාජ සම්මතය. කර්ම විශේෂදී සත්වයෙකුගේ උසස් පහත් භාවය තීරණය කෙරෙන්නේ වෙන කිසිවක් නිසාවත් නෙවෙයි, ඔහු තුළ තිබෙන සීලාදී ගුණධර්ම නිසා. ඒකේ වගේම තියෙනවා ඒ පුද්ගලයා සීලාදී ගුණයන්ගෙන් යුක්තයි, ඒ නිසා ඔහු විශිෂ්ට සත්වේ. සීලාදී ගුණධර්ම අඩු කෙනා දුර්වල සත්වේ. ඒ නිසා සමහර සත්වයන්ට උදව් කරාම, උපකාර කරාම, අනුග්‍රහ කරාම විශේෂ විපාකත්, අපකාර කරාම ඒ වගේම දරුණු විපාකත් ලැබෙනවා කියන මේ සිද්ධාන්තයත් තේරුම් ගන්නට ඕනේ. කර්මයේ විපාකයේ තේරුම් ගැනීම විතරක් නෙවෙයි, පුද්ගලයෙකු සතුව තියෙන ಗುಣ අනුව අපි ඒ පුද්ගලයා සම්බන්ධයෙන් කරන්නා වූ කර්මයේහි උස් පහත් භාවයක් තීරණය වෙනවා කියන එකත් තේරුම් ගන්නට. ඒකත් මේ ලෝකයේ තියෙන ධර්මණිය. ඒක තවත් ගැඹුරු කරන්නට ඕනේ. මොකද්ද? තවත් විස්තර කරන්නට ඕනේ. ඒ උස් පහත් භාවය පුද්ගල ප්‍රතිබද්ධත් වෙනවා. සමහර සත්වයෝ ඉන්නවා ඒ ස්වභාවිකවම ඒ ගුණය නිසා හැම දෙනාටම පූජනීයයි, හැම දෙනාටම වන්දනීයයි. අපි ගත්තොත් භික්ෂූන් වහන්සේ කෙනෙක්, සීලයක් රකින භික්ෂුවක් හැම කෙනාටම වන්දනීයයි. රහතන් වහන්සේ කෙනෙක් හැම කෙනාටම වන්දනීයයි. ඔහුගේ තියෙන උසස් ගුණය නිසා. හැබැයි තමන්ගේ මව්පියෝ දෙදෙනා වන්දනීය වන්නේ තමන්ට පමණයි. ඔවුන් තුළ වෙනත් ගුණාංග තියෙනවා නම් ඔවුන් වන්දනීය වෙයි. ඒක වෙනම දෙයක්. මේ මව්පියෝ දෙදෙනා දුස්සීල වුණත් ඒ දරුවාට වන්දනීය පූජනීය වස්තුන් දෙකක් වෙනවා. හේතුව තමන්ට සිදු කළ උපකාරය. ඒ විදිහට බැලුවම පුද්ගලයෙකුගේ උසස් පහත් භාවය තීරණය වෙන්නේ ඔහු තුල තියෙන ගුණයෙන් විතරක් නොවෙයි, ඒ පුද්ගලයා තමන්ට දක්වපු සම්බන්ධය, තමන් හා දක්වපු සම්බන්ධතාවය කියන එක මත තීරණය වෙනවා. කාව හරි පුරුෂයෙක්ව කෙනෙක් ඝාතනය කරනවා, ඒ කෙනාවම ඔහුගේ දරුවා ඝාතනය කරනවා. දෙපාරක් මරන්න බෑ මිනිහෙක්ව. නමුත් උදාහරණයකට එකතු වෙලා මැරුවා කියලා හිත, දෙන්න එකතු වෙලා සාමූහිකව මිනිස්සෙක් ඝාතනය කරනවා. එක්කෙනෙක් එයාගේ පුතෙක්, අනිත් එක්කෙනා සාමාන්‍ය කෙනෙක්. පුත්‍රයාට අනන්තරීය කර්මයක් වෙනකොට අනිත් කෙනාට සාමාන්‍ය මිනිස් ඝාතනයක් වෙයි. ඔහුගේ සීලාදී ගුණත් ඒ දෙන්නගෙම කර්මයේ උසස් වෙන්නට බලවත් වෙන්නට බලපානවා, බලවත් දුර්වල වීමට. නමුත් ආනන්තරීය භාවයේ ඉන්නේ ඒ දරුවාගේ පියාවීම නිසා ඔහුට පමණයි. එනිසා කර්ම න්‍යායේදී සත්වයන්ගේ උසස් පහත් භාවය සීලාදී ගුණයන්ගෙන් විතරක් නෙවෙයි, තමන්ට කොතරම් පිහිට වුණාද, උපකාර කළාද, තමන්ගේ ජීවිතයට ඒ කෙනා වැදගත් වුණාද කියන කරුණ බලපානවා. ඒ විදිහටම තමයි උපකාර කළ මිත්‍රයෝ, ගුරුවරු, මේ හැම දෙනාම ඔවුන්ගේ සීලාදී ගුණයන්ට අමතරව අපිට කරලා තියෙන උපකාරය අනුව ඔවුන් සම්බන්ධයෙන් අපේ කර්මයේ ක්‍රියාත්මක වීම තියෙනවා. ඒකත් විශේෂණීය. ඒක තමයි ඔය දසවස්තුක සම්මා දිට්ඨියේහි තියෙනවා. අත්ති සුකට දුක්කටානං කම්මානං පලං විපාකෝ, හොඳ නරක කර්මවලට පල විපාක තියෙනවා. අත්ති මාතා අත්ති පිතා, මවට පියාට සැලකීමෙහි විශිෂ්ට ආනිසංස තියෙනවා. මේ කියන්නේ වෙන කෙනෙකුට සලකනවට වඩා මවට පියාට සැලකීමේ ආනිසංස වැඩි. මොකද්ද මේ කියවෙන්නේ? සත්වයෝ කර්ම න්‍යායේදී සම නැහැ, සමාන නැහැ. සමානාත්මතාවය කියන්නේ හැමෝටම සමානව කතා කරන එක නෙවෙයි. ඒ පුද්ගලයාගේ සුදුසු භාවය මැනගෙන, හිතෙන් තේරුම් අරගෙන, එයාට ගැළපෙන පරිද්දෙන් කතා කිරීම තමයි සමානාත්මතාව. ඒක සමානාත්මතාවය තියෙන එක නිර්වචනය. රජෙක් තව රජෙක්ට කතා කරන විදිහට රටවැසියට කතා කරන්න යන්නේ නැහැ. රටවැසියට කතා කරන විදිහට තව රජෙක්ට කතා කරන්න යන්නේ. තමන් තමන්ගේ දෙමව්පියන් එක්ක ඇසුරු කරන විදිහට තමන්ගේ දරුවන් එක්ක ඇසුරු කරන්නේ. ඒතකොට ක්‍රම දෙකක් මේක. ගුරුවරයෙක් තව ගුරුවරයෙක් එක්ක ඇසුරු කරන ක්‍රමයත්, ගුරුවරයෙක් ශිෂ්‍යයෙක් එක්ක ඇසුරු කරන ක්‍රමයත් දෙකක්. එහෙම නැත්නම් සමාජ සංස්ථාව බිඳ වැටෙනවා. මවපියා විශේෂයි, සීලාදී ගුණපොරණ උත්තමයෝ විශේෂයි, ඔවුන් හැමෝම සමයි කියලා සලකනවා නම්, අපි අතර වෙනසක් නැහැ කියලා සලකනවා නම්, ඒ කෙනාට ගුණය කියන එකෙහි වටිනාකම, වැදගත්කම සහ තමන්ට කළ උපකාරෙහි තියෙන වැදගත්කම, වටිනාකම තේරෙන්නේ නැහැ කියන එක. කවුරුවරේ හිතුවොත් මමයි මගේ මව්පියයි සමානයි කියලා, ඒ තමන්ගේ ජීවිතයට ඒ මව්පියන්ගෙන් ලැබිච්ච උපකාරයක් තියෙන බව දන්නවා. ඒක කොතරම් වැදගත්ද, කර්මානුරූපව ජීවිතයට ඒ කොතරම් ජීවිතයට බලපානවද, කර්මයට බලපානවද කියන එක පිළිබඳ අවබෝධයක් නැතිකම. සීලාදී ගුණපුරණ භික්ෂුවක්, ගිහි කෙනෙක් සහ තමනුත් සමානයි කියලා හිතුවොත් සීලාදී ගුණයන්ගේ තියෙන වැදගත්කම නොතේරෙන බව. එනිසා තමයි ඒ සමානයි කියලා හිතෙන්නේ. භෞතිකව හරි, එතනක් තියෙන ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන, මෙතනක් තියෙන ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන, මුතින අමතර දෙයක් තියෙනවා මෙතන. ඒ තමයි අපි ළඟ තියෙන ಗುಣධර්ම කියන ඒවා. ඒ ಗುಣධර්ම ආදිය හේතු කරගෙන තමයි සත්වයාගේ උසස් පහත් භාවය තීරණය වන්නේ. එනිසා මෙන්න මේ කියන ගැඹුරු ධර්ම න්‍යාය පූර්ව භවය පසු භවය කර්මයට විපාක තියෙන බව මිනිස්යන්ට අමතර වූ තවත් සත්වයන් අදෘශ්‍යමාන සත්වයන් ජීවත් වෙන බව ඒ ඒ භවවලින් මිනිස් භවයට මැරිලා උපදින්නට පුළුවන් බව මිනිස් භවයෙන් මිය ගිහිලා ඒවයි උපදින්නට පුළුවන් බව මෙන්න මේ කියන සහ මිනිසුන් අතර සත්වයෝ අතර සැබවින්ම වෙනස්කමක් තියෙනවා කියන එක. වටිනාකමෙහි ගුණයෙහි වෙනස්කම් තියෙනවා කියන එක. හැමෝම සමාන නැහැ කියන එක. මෙන්න මේ කියන දේවල් ගැඹුරින් තේරුම් ගන්නට හැකියාව තියෙන ඥාණය තමයි විද්‍යාව කියලා කියන්නේ. ධර්මයේ හැටියට. එක භෞතික විද්‍යාවේ තියෙන පරීක්ෂණ නිගමන ඒ ආදී ක්‍රමයට දැනුම රැස් කර ගැනීම ඒකෙන් අනාගතය පිළිබඳ උපකල්පන ප්‍රෙඩික්ෂන්ස් කිරීම මේ වගේ හුදු භෞතික ඔබ්සර්වේෂන් එකක් මත පදනම් වෙච්ච සිද්ධියක් පමණක් නෙවෙයි මේක සාමාන්‍ය මනසට ගෝචර නොවන විෂය පතයන් සම්බන්ධයෙන් තියෙන එකක් ඒකේ විෂය පතය තමයි පෙර භවය පසු භවය කර්ම විපාක සීලාදීයේ තියෙන වැදගත්කම අදෘශ්‍යමාන ලෝක චුති උප්පත්තිය කර්මානුරූපව සැප දුක් විඳින බව මේ කියන නවීන විද්‍යාවට ගෝචර නොවන වෙනම පරාසයක් මේක. ඒවා සම්බන්ධයෙන් අවබෝධයට පත්වීම තමයි මෙතන විද්‍යාව කියලා කියන්නේ. ඒ තුලින් මෝහය යටපත් වෙනවා. ඒ තුලින් මෝහය දුරු කරන්නට. ඒ දේවල් මනාව දැන ගැනීම සඳහා උපකාර වෙන ඥාන කිහිපයක් තමයි මේ අභිඥා කියලා කියන්නේ. විශිෂ්ට ඥාන. ඒ ඥානයන් විද්‍යාවක්. ඒ නිසා තමයි අෂ්ට විද්‍යා කියන තැන විදර්ශනා ඥානය, මනෝමය ඉද්ධිවිදඥානය, ඉද්ධිවිද ඥානය, චේතෝ සෝත ධාතු විසුද්ධි ඥානය, චේතෝපරිය ඥානය, పూర్වේ නිවාසාන ස්මෘති ඥානය, දිව්‍යං චක්ෂුරභිඥානය, ආසවක්ෂය කරක් ඥානය කියලා ඥාන අටක් දක්වලා තියෙනවා. අර කියපු විෂය පතයන් අපි සාමාන්‍යයෙන් අපේ අන්ධකාරයට මෝහයට නොදනුවත්කමේ පවතින ඒ මොදනුවත්කම ක්‍රියාත්මක වෙන විෂය පතයන් ටික. ඒවා පිළිබඳ ප්‍රත්‍යක්ෂ අවබෝධයට පැමිණීම තමයි ධර්මයේ විද්‍යාව කියලා කියන්නේ. දිබ්බ චක්කුවෙන් සියුම් නැත්තං ඈත අපිට නොපෙනෙන සත්වයෝ සැප දුක් විඳින හැටි සහ කර්මයට අනුකූලව සැප දුක් විඳින හැටි යතහා කම්මූපගව සැප දුක් විඳින හැටි දැනගන්නවා. එහෙම සත්‍යෝ ලෝක තියෙන බව දැක ගන්නවා. ප්‍රත්‍යක්ෂව දැක ගන්නවා. పూర్වේ නිවාසාන ස්මෘති ඥාණයෙන් තමන්ගේ සහ අන් අයගේ පෙර භවයන් තිබුණු බව ප්‍රත්‍යක්ෂව දැන ගන්නවා. චේතෝපරිය ඥාණයෙන් අන් අයටත් සිත් තියෙන බවත් ඒ සිත් වලින් හිතන හැටිත් ඔවුන් හිතන දේවලුත් තේරුම් ගන්නට පුළුවන්. ඒ ගොඩක් ප්‍රයෝජනවත්. ඒ වගේම තමයි ඔය එක්තරා දාර්ශනික තර්කයක් තියෙනවා. තමන්ට තමන්ගේ සිත ප්‍රත්‍යක්ෂයිනේ. ඒ ගැන සැකයක් නැහැ. ගැඹුරට අහන්නට පුළුවන් තමන් කොහොමද ඒක දන්නේ කියලා. එහෙම තර්කන ක්‍රමයකුත් තියෙනවා. ඒකට යන්නේ නැතුව බලමු. තමන්ගේ සිත තමන්ට ප්‍රත්‍යක්ෂයි. එතන බොහෝ දෙනා පිළිගන්න එක. ඒක තමන්ට ඔප්පු වෙනවා. හැබැයි අපි කොහොමද දන්නේ වෙන කෙනෙකුටත් මගේ විදිහටම තමන්ගේ විදිහටම හැඟීම් තියෙනවද? එහෙම නැත්නම් ඔවුන් අර 이르දීන් මවපු රූප වගේ නැත්නම් රොබෝලා වගේ ක්‍රියාත්මක වෙන හැඟීම් දැනීම් නැති අයද කියලා ප්‍රත්‍යක්ෂව කියන්නේ කොහොමද? තර්කණයෙන් කරන්න තර්ක කර කර යන්න පුළුවන්. ඒතර ඔප්පු කරන්නට බැරි වෙනවා. මොකද හේතුව අපේ ධර්මයේ හැටියට ගත්තොත් 이르දිමත් රූපයක් 이르දිවන්තේට රූපයක් හදන්න පුළුවන්. තමන් වගේම ක්‍රියාත්මක වෙන බණ කියන සමහර අයට හොයා ගන්න බැරි වෙනවා ඒක. සමහරට තාක්ෂණයේ දිනුනු නම් ඒ විදිහම මිනිස්සෙක් හදන්නට පුළුවන්. සමහරට අද ඔය පරිගණකවල නැත්තම් අන්තර්ජාලේ AI වලින් හදපු ඇත්තද බොරුද කියලා හිතා ගන්න බැරි දේවල් තියෙනවා. ඒක ඔප්පු කරන්නේ කොහොමද කියලා අහුවොත් මේක තරකෙන් ඔප්පු කරන්න. නමුත් පරචිත්ත විජානන ඥානේ ඔබට ප්‍රත්‍යක්ෂව දකින්නට පුළුවන්. ප්‍රත්‍යක්ෂව දකින්නට පුළුවන්. ඒ ගැන සැකයක් එදාට උපදින්නේ නැහැ. කෙලවරක් නැතුව යන්න පුළුවන්. ඒකත් හරිද නැද්ද කියකි. එදාට ඒ යෝගියාට එහෙම දැනෙන්නේ නැහැ. මේක තමන් ප්‍රත්‍යක්ෂවම දකිනවා දැනගන්නවා කියන ඥානය ලැබෙනවා. ඒ නිසා අන්‍ය දේවලුත් සිත් තියෙන සත්වයෝ සිත් නැති සත්වයෝ සජීවි අජීවි භේදය ප්‍රත්‍යක්ෂව දැනගන්නට පුළුවන් වෙනවා. මේ පරචිත්ත විජානන ඥානය. චුතුපපාච ඥානෙත් පුළුවන් ද අසඤ්ඤ සත්වාදී සත්වයනොත් කර්මානුරූපව ඉපදිච්ච බව పూర్වේ නිවාසයෙන් ඔවුන්ගේ පෙර භවයන් මේ ආදී ලෙසට මේ අභිඥාවන් හේතු කරගෙන තමන්ට ලෝකයේ පිළිබඳ ලොකු අවබෝධයන්ට පැමිණෙන්නට පුළුවන්. ඒ වගේම තමයි සියුම් ඔවුන් කතා කරන ශබ්ද සියුම් ශබ්ද අහන්නට පුළුවන් වීම ලොකු ප්‍රයෝජනවත්. මොකද ඔවුන් තේරුම් ගන්නට උන්ගේ කතාබහ මොනවාද, උන්ගේ අදහස් මොනවාද තේරුම් ගන්නට, සහ 이르දිවිද ඥානයෙන් එවන් වූ තලයන්ට පැමිණෙන්නට, ඒවාට යන්නට, අන් අයට ඒවා පෙන්වන්නට මේ හැකියාවන් ටික ලැබෙනවා. මේ නිසා මේ විද්‍යාවන් සමූහය අර කියපු ගැඹුරු ධර්මතා ධර්ම න්‍යායන් තේරුම් ගැනීමට උපකාරක වෙන දේවල් ඒවා සම්බන්ධයෙන් තියෙන සම්මෝහය සම්පූර්ණයෙන් යටපත් කරලා ඥානවන්තයෙක් අවබෝධයේ තියෙන කෙනෙක් දන්න කෙනෙක් බවට අපපත් වෙනවා. ඊළඟට මේ කියන සත්‍ය ඒකට කියනවා දස වස්තුක සම්මා දිට්ඨිය කියලා. පෙර භව පසු භව කර්ම විපාක පුද්ගලයාගේ ගුණය අනුව කර්මයේ විපාකයේ වෙනස්කම් අපි කරන කර්මයට ලක්වන කෙනාගේ ස්වභාවය අනුව මෙලවෙන් චුත වෙලා පරලොව උපදින බව පරලොවෙන් චුතලා මෙලව කියන්නේ වෙන භවවලින් මෙලව උපදින බව මේ ආදී ලෙසට මේ ගැඹුරු සංකල්පනා ධර්ම න්‍යායන් ටික ප්‍රත්‍යක්ෂව තේරුම් ගැනීම දස වස්තුක සම්මා දිට්ඨිය. ඒ වගේම මේ පරාසයන් ඉක්මවලා තවත් ගැඹුරින් මේ සත්‍ය තනියම අවබෝධ කරන්නට පුළුවන් මට්ටමකට යා හැකි බව තේරුම් ගැනීම. يعني තමන්ගේ ඥානෙ මීට වඩා ගැඹුරු කරන්නට පුළුවන්. තවත් ඉදිරියට ගිහිල්ලා තවත් ගැඹුරු දෙයක් අවබෝධ කරගන්නට පුළුවන් කියන අවබෝධයට පැමිණීම. ඒක දසවෙනි දෘෂ්ටියනේ සම්මා දිට්ඨියනේ. ඒක ඊට විශේෂ එකක්. තමන්ට තේරෙන පරාසය අතර ඊට වඩා එහාට හිතලා ප්‍රතිපත්ති පුරලා හිත දියුණු කරගෙන මේ ලෝක සත්‍ය තවත් ගැඹුරින් තේරුම් ගන්නට පුළුවන් මිනිස්යෝ ලෝකේ මිනිස්සෙක් බිහිවිය හැකි ඒ මට්ටමට යා හැකි කියන එක තේරුම් ගැනීම ඒකෙම දිගුවක් ලෙස තමයි සුමේද තාපසයන්ට ඒ තත්වයට යන්නට මා විසින් කුමක්ද කළ යුත්තේ කියලා ඒ විශිෂ්ට ඥාණයට තනියම පත් වෙන්නට කළ යුතු දේ කුමක්ද කියලා ඒ පාරත් තේරුම් ගැනීම. ඒක මහා බෝධිසත්වයෝ දා තනියම තේරුම් ගන්න. සපාරමී සම්වර්ෂණි. එකත් ඔය දසවස්තුක සම්මා දිට්ඨියම තියෙන එක. එනිසා දැන් මේ කියන සම්මා දිට්ඨියට පැමිණෙනවා මෝහය දුරු කරනවා අර කිපු අභිඥාවලින්. ඊටත් එහාට යන ගැඹුරු සත්‍ය තමයි මේ කොහි ගියත් මේ තියෙන්නේ මේ සංසාර චක්‍රයේ ඇතුලේ. භවග්‍රේට ගියත් අවීචියට ගියත් පිටසක්වලකට ගියත් විශ්වයේ වමට දකුණට කියලා හොන පැත්තට ගියත් මේ හැම තැනම තව භවයක් විඥාන තිතියක් විඥානයේ පවතින තැනක් නැත්නම් සත්තා වාසයක් මේ සත්ව නිකායන් නැත්නම් සත්තා වාස තමයි පවතින්නේ. ඒ හැම සත්තා වාසයකම ඒ සෑම භවයකම උප්පත්තිය කර්මානුරූපයි කර්මේතාවකාලිකයි තාවකාලික කර්මයෙන් රැතිවෙන ශක්තිය සීමා සහිතයි. සීමා සහිත ශක්තිය අවසන් වෙනකොට ඒ භවයෙන් චුත විය යුතුයි. මරණයට පත් වෙනවා. මරණයට ලංවීම නම් වූ දිරීම අනිවාර්යයි. සහ ප්‍රිය විප්‍රයෝගය සිද්ධ වෙනවා. ඒ භවය ඒ ආත්ම භාවය ඥාති හිත මිත්‍රාදීන අතහරින්න සිද්ධ වෙනවා. සමහර ආත්ම භවවල ඒ භවයම දුක්සහගතයි. මේ ආදී වූ දුක්ඛ සමෝහයක් තමයි මේ සංසාරයේ ඇතුලේ කවර භවයක උප්පත්තිය ලැබුවත් තියෙන්නේ. එනිසා අර දසවස්තුක සම්මා දිට්ඨියෙන් දැනගත්ත මේ සංසාර ප්‍රවෘත්තිය නිවැරදිව සංසාර ප්‍රවෘත්තිය තේරුම් ගන්නවා. නමුත් මේකෙන් එළියට යන මේකෙන් මිදෙන ක්‍රමයක් තේරුම් ගන්නට බෑ. හැබැයි ඔවුන් දන්නවා මේකෙන් මිදෙන ක්‍රමයක් කවුරු හරි දවසක තේරුම් ගනීවි. තේරුම් ගන්නට පුළුවන්. එබඳු ඥානයකට තමන්ට අද නොතේරුණාට කෙනෙක් ඉන්නට පුළුවන් මේ මෙරි මෙරි උපදින මේ සංසාර ගමන අවසන් කරන කියන ඒ දෘෂ්ටියත් එතනද. ඒ කියන්නේ අපි කියනවා රිසර්ච් එකක් කරාම further research වලට නැත්තම් නිබන්ධනයේ දානවා තවත් පරිේෂණ වලට උපකාරයක්. ඒ වගේ මේ දසවස්තුක සම්මා දිට්ඨිය තියෙනවා. තමන් මේ දේවල් තේරුම් ගන්නවා, තමන්ට වැටහෙනවා, තමන් පිළිගන්නවා මේ සංසාර ප්‍රවෘත්තිය පැහැදිලි. නමුත් ඒකටත් එහා ගියපු සත්‍යයක් අවබෝධ කරන පුද්ගලයෝ පුරුෂයෝ ලෝකේ පහළ වෙන්න පුළුවන් කියලා මේ දසවස්තුක සම්මා දිට්ඨියටත් එහා ගියපු ගැඹුරු සත්‍යයන් අවබෝධ කරන්න තියෙනවා කළ හැකි කියන අවබෝධය තියෙනවා. තොටේ තමන් ඉන්නවා යම් සත්‍යයක. හැබැයි මේකේ ඩිස්සටිස්ෆැක්ෂන් එක, මේක සදාතනික සැපයක් නෙවෙයි, මේක හැම කල්හිම පවතින එකක් නෙවෙයි. දැන් සාස්වත දෘෂ්ටිය තියෙන අයට දසවස්තුක සම්මාදිට්ඨි යම් පමණකට පිහිටන්නට පුළුවන්. උච්ච දෘෂ්ටිකයට එන්නේ නැහැ ඒක. සාස්වත දෘෂ්ටිකයට තියෙනවා. මුත් ඒක පරිපූර්ණ නැහැ. නමුත් අර සමහර අය මේ මෙරි මෙරි ඉපදෙනවා සාස්වතයි කියලා දැඩිව ගන්නෙ නෑ. නමුත් ආත්ම දෘෂ්ටියෙන් දුර වෙන්නට බෑ බෞද්ධයෙක් නැත්තම් විපස්සනා ඥානෙ නැති කල්හි. එතකොට ඒකේ මිශ්‍ර භාවයේ බව දෘෂ්ටියත් මිශ්‍ර වෙලා කොහොම නමුත් මෙතන යම් කිසි මෙරි මෙරි උපදින භාවය ආදී තේරුම් අරගෙන නিত্য සදාතනික භවයක් විශ්වාස නොකර ආත්මයක් යනවා කියලා හිතන්නට පුළුවන්. නමුත් මේ භව චක්‍රයක් තියෙනවා. මේක ඇතුලේ අපි කැරකෙනවා, උපදිනවා, මේ දුක්ඛයක පැටලිලා ඉන්නේ. තමන් ඒ මාර්ගය නොදැනගත්තත් කවරදා හරි පුරුෂයෙක්ට පුළුවන් වෙනවා මේක තනියම අවබෝධ කරගෙන මේකෙන් එළියට යන්න. සහ සමහරුන්ට ඒක අවබෝධ කරගෙන අන්‍ය සත්‍යයන්ටත් කියලා දෙන්න. මේ තමයි බුදුවරු පසේ බුදුවරු නැත්නම් බුද්ධත්වයේ පිළිබඳ සංකල්පය ලෝකේ තියෙන හැටි. ඒක සම්මා දිට්ඨියක්. තමන් අබුද්ධෝත්පාද කාලෙක හිටියා වෙන්නට පුළුවන්. නමුත් බුදු වෙන්නට බුද්ධත්වයක් කියලා මොකක් ඒක හරියට ඩිෆයින් කරගන්න බැරි වෙයි. නමුත් යම් කිසි විශිෂ්ට නුවණකට යන්නට පුළුවන්. මොකද තමන්ට තේරෙනවා කර්ම විපාක අනු උපදිනකොට උසස් ආත්ම භාව, ගුණධර්ම දියුණු කිරීම, කර්මය ප්‍රබල කර ගැනීම, උසස් සත්වයෝ ජීවත් වෙනවා, එහෙනම් අපිටත් උසස් වෙන්නට පුළුවන්. මේ ආදී ලෙස හේතුඵල ධර්මය යම් ක්‍රමයකට තේරුම් ගැනීමක් තියෙනවා මේ දසවස්තුක සම්මාදිට්ඨිය. ඒකටත් එහා ගියපු එකක් තමයි අර චතුසත්‍ය සම්මාදිට්ඨිය කියලා කියන්නේ. මේ භව චක්‍රයම මේක බිඳගන්න, මේකෙන් එළියට යන මේ අවබෝධ ඥානය මේ දසවස්තුක සම්මාදිට්ඨිය මත පිහිටලා එතනින් එහාට ඥානය වර්ධනය කරගන්න කෙනෙක් දේශනා කරනවා, නෑ මේ භව සියල්ලක්ම දුකයි, මේක කිසිදු සාරයක් ගන්නට නැහැ, අඩුම තරමේ මම ඉන්නවා මම සැරිසරනවා කියලා අදහසක් තිබුණා නම් ඒක සම්මාදිට්ඨිය නෙවෙයි. නමුත් ඒ මතය තියෙන කෙනෙක්ට අර දසවස්තුක සම්මාදිට්ඨිය තියෙන්නට පුළුවන්. ඒ දෘෂ්ටිය ආත්ම දෘෂ්ටිය තියෙනකොට ඒක මිත්‍යා දෘෂ්ටියක්, ඒක අකුසලද? නමුත් ඔහුට අර අර කර්ම විපාක ආදී පිළිබඳ අවබෝධය තියෙන්නට පුළුවන්. ඉතින් ඒ හිතන් ඉන්නවා නම් ඒ ආත්ම භාවයක් ගැන හෝ ඒ සියල්ලම අනිත්‍යයි, දුකයි, අනාත්මයි, නිස්සත්තයි, නිජීවයි, ඒ නිසා මේ උපදින උපදින භවයක් චුත වෙනවා, දුක්ඛයකට භාජනය වෙනවා, ඒවායේ නියත සත්වයේ නාම රූප ධර්ම පරම්පරාවක් තමයි පවතින්නේ. එනිසායි හැම භවයක්ම දුක්ඛයක්. ඒ භව චක්‍රය නැත්තම් භව පරම්පරාව නොසිඳී යන්නේ වෙන කිසිවක් නිසා නෙවෙයි, ඒ ආත්ම භාවය, ඒ නාම රූපයන්ට, මේ භවයන්ටම අපි තුල කැමැත්ත තිබෙන නිසා. ඒ කැමැත්ත විසින් තමයි කර්ම රැස් කරවලා ප්‍රතිසන්දිය ගෙන දෙන්නේ. ඒකට හේතුව අවිද්‍යාව, මේ දුක්ඛ සමුදය. ඒ දුක්ඛ සමුදය තියෙන තාක්කල් නැවත නැවත උපදින්නට පුළුවන්. ඒ උපදින්නට නියමිත දුකෙන් මිදිලා නැහැ. ඒ හේතුව ක්ලේශය දුරු කළොත් ඒ උපදින්නට නියමිත දුකෙන් නිදහස් වෙනවා. ඒක නිරෝධය, නිරෝධාරය සත්‍ය. දුකෙන් මිදීම ඒ සඳහා කළ යුතු වන්නේ මේ ඥානය මෝහය දුරු වෙන පරිද්දෙන් විද්‍යාව ඇති කර ගැනීම. ඒ නිසා සීල, සමාධි, ප්‍රඥා කියන ශික්ෂාත්‍රය දියුණු කරගත යුතුයි. මෙන්න මේ කියන දර්ශනයට පැමිණීමට කියනවා චතුසත්‍ය සම්මාදිට්ඨියට පැමිණීම. ඒකේ මූලික අධියර, මූලික විද්‍යාව තමයි විදර්ශනා ඥානය. ඊට මෙහා තින ශ්‍රුතමේ ඥානය, බෝධිසත්වරුන්ට චින්තාමේ ඥානය, අපිට ඊටත් කලින් එනවා සරණ ගමනය මූලික පියවර, ඒකට එන්ටර් වෙන තැන. සරණ ගමනය ශ්‍රුතමය ඥානය, බෝධිසත්වරුන්ට කෙලින්ම චින්තාමය ඥානය, පස්සේ බුදු වෙන උත්තමයන්ටත් එහෙමයි, ඊට පස්සේ විදර්ශනා ඥානය. එකත් විද්‍යාවක්. මේ විදර්ශනා ඥානයෙන් තතු තේරුම් ගන්නවා. හැබැයි අර මෝහය සම්පූර්ණයෙන් දුරු කරන්නේ නැති කරන්නේ මේ මේක යටපත් කරන විදර්ශනා ඥානයේ විද්‍යාව. මේ ධර්මය අනිත්‍යයි, දුකයි, අනාත්මයි, සත්වේ පුද්ගලයෙක් නැහැ, හේතුඵලයක් තියෙන්නේ. සංස්කාර නිසා විඥාන හටගන්නවා, විඥාන නිසා නාම රූප හටගන්නවා. ඒ සංස්කාරයන්ට හේතුව අවිද්‍යාවයි. මේ ආදී ලෙසට මේ හේතුඵල සම්බන්ධතාවය, ත්‍රිලක්ෂණය, එන මේ කියන දේවල් තේරුම් ගැනීම, අවබෝධ කර ගැනීම තමයි විදර්ශනා ඥානය කියලා කියන්නේ. ඒක තුල ඇති වෙනවා ඒ ඥාය. ඊට පස්සේ බලා මතක තියාගන්න ඕනේ මේ විදර්ශනා, මේ අපි ධර්මයේ කතා කරන විද්‍යාවේදී අර අභිඥාවන් උපදවා ගන්න කොටත් ඒකට ක්‍රමවේදයක් තියෙනවා. භෞතික විද්‍යාවේ පරීක්ෂණ කරන්නට ඕනේ, නිරීක්ෂණය කරන්නට ඕනේ, ඒක නැවත නැවත රිපීට් කරන්නට ඕනේ, ඒක නිගමනයකට එන්නට ඕනේ. අනිත් අයත් ඒක ටෙස්ට් කරලා බලනවා, ප්‍රෙඩික්ට් කරන්න පුළුවන්. මේ වගේ පරාසයක මේක වැඩ කරන්නේ. මෙතනදී හැම නෙවෙයි, තමන්ම තමන්ගේ සිතෙහි සීලයක් දියුණු කරගෙන, සමාධියක් ඇති කරගෙන, ඒ තුල තමයි මේ විද්‍යාවට පැමිණෙන්නේ. මේක ප්‍රත්‍යක්ෂ තමන්ට විතරක් තියෙන එක. තමන්ටයි මේක ප්‍රත්‍යක්ෂ, තමන්ටයි මේක විශ්වාසය ඇතිවන්නේ, කොන්ෆිඩන්ස් එක ඇතිවන්නේ. එතනදී තමන්ගේ ජීවිතේ ලොකු පරිවර්තනයක් වෙන්නට ඕනේ. ඒ සීලයක සමාධියක එකඟ බවක ඉන්න කෙනෙක්ට විතරයි මේ ඥානයන් ඇති කර ගන්නට පුළුවන්. විද්‍යාවන් ඇති කර ගන්නට පුළුවන්. ඒ නිසා තමන්ගේ ජීවිතේ වෙනස්කම් සිද්ධ වෙනවා. ඒ වගේම අර විදර්ශනා ඥානේ නැමැති විද්‍යාවට පැමිණෙනකොට මතක තියාගන්න, ඥානයෙන් තේරුම් ගන්නවා වගේම ජීවිතයේහි ක්‍රියාකලාපවල හැඟීම්වල බලාපොරොත්තුවල වෙනස්කම් ඇති වෙනවා. ඒකේ උච්චතම අවස්ථා දෙකක් තියෙනවා, නිබ්බිදාව සහ මුංචිතු කම්මිතාව කියලා. මේ සංසාරයේ කෙරෙහි සංස්කාර ධර්මයන් කෙරෙහි කලකිරීම ඇති වෙනවා. ඒ විදර්ශනාව ඥානයේ තියෙන එක අවස්ථාවක්. මේක ඉමෝෂන් එකකේ ඥානයෙන්ම තියෙන එක. ඒ කලකිරීම නිසා, ඥානයෙන් ඇති වෙන කලකිරීම නිසා තමන්ගේ ජීවිතේ ගොඩාක් දේවල්, ආකල්ප, සමාකල්ප, ප්‍රාර්ථනා මොකද වෙනස් වෙන්නට පටන් ගන්නවා. මෙන්න මේ විදිහට මේ විදර්ශනා ඥානයෙන් විදිහට සසරෙන් එතර වීමේ බලවත් කැමැත්තක් උපදිනවා. ඒක හුදු දැන් පරිේශණයක් කරන විද්‍යාඥයෙක්ට ඒ කරුණ දැනගන්නවා. ඔහුගේ චරිතය වෙනස් කරගන්නට අවශ්‍ය නැහැ. ඒකෙදි ඔහුට අවශ්‍ය පරිදි ජීවිතය ගත කරනවා. ඒක දුසිල් ජීවිතයක්ද, සීලවන්තද, සාර්ථකද, අසාර්ථකද, පෞල් ජීවිත කොහොමද, ඒකක්වත් අදාළ නැහැ. තමන් පරිේශණය කරලා තොරතුරු හොයාගත්තා. ඒක ලෝකෙට වැදගත්. මෙතනදී සිද්ධවන්නේ මේ විද්‍යාවේදී තමන්ම පරිේශණය කරමින් සත්‍ය දකිනකොට ලොකු වෙනස්කමක් තමන්ගේ සිද්ධ වෙනවා. සිතුම් පැතුම් වල, කෙලෙස්යන්ගේ ආකල්ප සමාකල්ප වල, තමන්ගේ සිතන ප්‍රාර්ථනාවල මේ සියල්ලෙම වෙනසක් සිද්ධ වෙනවා. විදර්ශනා ඥානේ නැමැති විද්‍යාවේ ඊළඟට එනවා ආශ්‍රවක්ෂය කිරීම. මේක විශේෂ අවස්ථාවක්. එක ඥානයක් ඇති කර වෙනවා, විද්‍යාවක් ඇති වෙනවා. ඒ විද්‍යාව, ඒ ඥානය సంతානෙහි ඇති වුණොත් මේක බොහෝ පරිශ්‍රමයෙන් වෙහිසිලා මහන්සි වෙලා කල් අරගෙන භව ගණන් ගත කරලා කල්ප ගණන් ගත වෙලා උපදින ඥානයක්, එකපාර උපදින එකක් නෙවෙයි. සමහරු හිතන් ඉන්නවා මේක එකපාර ගන්නට පුළුවන් කියලා. එහෙම හැකියාවක් නෑ මේක ගන්නට. මේක විශේෂ ඥානයක්, මේ සංසාරයක් නතර කරන. ඒ විදර්ශනා ඥානේ වඩලා වඩලා තවත් ගුණධර්ම දියුණු කරලා හිතේට සුදුසු තත්වයට මුහු කර ගිය දවසට මෙන්න ඥානයක් උපදිනවා. චතුරාර්ය සත්‍ය ධර්මය ප්‍රත්‍යක්ෂ අවබෝධ කරමින්, දුක්ඛ නිරෝධය අරමුණු කරමින් තමන්ගේ సంతానගත සියලු අකුසල ධර්මයන් මතුන් නූපදින පරිද්දෙන් සම්පූර්ණයෙන් දුරු කරමින්, ක්ෂය කරමින්. ඒකට කියන ආශ්‍රවක්ෂය කරක් ඥානය නම් වූ විද්‍යාව. විදර්ශනා ඥානලාභී වෙනකොට චරිතයේ, ජීවිතයේ හැඟීම්වල වෙනස්කමක් ආවට ඒක තාම තාවකාලිකයි. ඒක යටපත්, ඒක තුනී වීමක් වෙනවා. නමුත් ඒක දුරු වීමක් වෙන්නේ, යටපත් වීමක්, තුනී වීමක් පමණයි වෙන්නේ. සම්පූර්ණ ප්‍රහාණයක් වන්නේ නැහැ. මාර්ග ඥානයෙන් මේ සම්පූර්ණ ප්‍රහාණයට යනවා. මතු නූපදනා පරිද්දෙන් එසේ ප්‍රහාණය කරාට පසු ඒ විද්‍යාව ඇති වෙනකොට අවිද්‍යාව දුරු වෙනවා. ඒ අවිද්‍යාව දුරු වීම නිසා, ඒ අවිද්‍යාව නිසා හට ගන්නට පුළුවන් රාග, ద్వේස, මෝහ, මාන ආදී වූ තවත් ක්ලේශ ධර්ම වේනම් ඒ සියල්ලක්මත් පවතින්නට බැරුව දුරු වෙලා නැති වෙලා යනවා. එනිසා මේ ධර්මයේ කතා කරන අවසාන විද්‍යාව තමයි ආශ්‍රවක්ෂය කරඥානයි. ඊට එහා ගියපු විද්‍යාවත් කියන සර්වඥතා ඥානය කියලා, සම්මා සම්බුදුවරුන්ට පමණක් ආවේනික වූ නුවණක්. ඊටත් අමතරව ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥානේ, ආසයානුසේ ඥානේ ආදී වූ තවත් විශිෂ්ට ඥාන කීපයක් තිබෙනවා. ශ්‍රාවකයන්ට ඍජුවම අදාළ වෙන්නේ නැහැ. මේ කියන විදිහට ලෝකේහි ගැඹුරු තතු දැනගන්නා වූ විද්‍යාවන් චතුරාර්ය සත්‍ය නැමැති සත්‍ය ගැඹුරුම සත්‍ය අවබෝධ කිරීමට යන ගමනේ මූලික අධියරේ පහළ වෙන විද්‍යාවන් සහ ඒ ඥාන ඒ සත්‍ය පරිපූර්ණව අවබෝධ කරමින් මේ සියල්ල අවසන් කරන අවිද්‍යාව සම්පූර්ණයෙන් නැසන විද්‍යාවත් කියන මේ විද්‍යා සමූහය තමයි අපේ ධර්මයේ හමු වෙන විද්‍යාව. මේ විද්‍යාවන් වලට පත් වෙන්නට මාර්ගය තමයි වඩන්නට ඕනේ. ඒ සඳහා මුලින්ම මේවා ගැන ඉගෙන ගන්නට ඕනේ, දැනගන්නට ඕනේ. දැනගන්නකොට සමහරු තිසරණයට පැමිණිලා, සමහරු ඒ දැන ගැනීම තුල තිසරණයට පැමිණෙනවා. එතකොට මේ සුතමේ ඥානයෙන් මේ කරුණු අහන්නට ඕනේ, හිතන්නට ඕනේ, දැනගන්නට ඕනේ, උපකල්පනයේ චින්තනය කරන්නට ඕනේ, හිත ඇතුලේ විමසන්නට ඕනේ, ප්‍රශ්න කරන්නට ඕනේ, එසේ කරමින් ඉදිරියට යන්නට ඕනේ. හැබැයි ඒවා දැනගන්න ප්‍රත්‍යක්ෂ විද්‍යාව, ඒක සාන්දෘෂ්ටිකයි. සාන්දෘෂ්ටිකයි කියලා කියන්නේ සොකීය ඥානයෙන්ම දෘෂ්ටියෙන්ම දැනගත යුතුයි. ඒක වෙන කෙනෙක්ට පොවන්නට බෑ, ලියලා දෙන්නට බෑ. මේ අභ්‍යන්තරේ හටගන්නට ඕන. ඥානය හටගන්නකොට ඊට බාධක ධර්ම තියෙනවා, බිඳගෙන එන්නට ඕනේ. ඒ බාධක ධර්ම යට කරන්නට ඕනේ. එතකොට තමයි සීල සමාධි ආදී අවශ්‍ය වන්නේ. ඒ ඥානේ උපදින්නට බාධක තියෙනවා. ඒවා බිඳින්නට ඕනේ. ඒවා යට කරන්නට ඕනේ. ඒවා සිඳින්නට ඕනේ. එතකොට තමයි ඥානේ උපදින්නේ. ඒ සඳහා තමයි සීල සමාධි ඒ නිසා දැනුම තිබුණාට ප්‍රමාණවත් නැහැ. ඒකට ඒ ඥානේ උපදින්නට පසුබිම තමන්ගේ සිත තුළ සකස් කර ගන්නට ඕනේ. තමන් සීලාදී ගුණ පූර්ණේ කරන්නට ඕනේ. සමාධියාදී ගුණ ධර්ම වඩන්නට ඕනේ. ඊර්ෂ්‍යා, ක්‍රෝධ, මානාදී සිතිවිලි ඉවත් කරගෙන කරුණාව, මෛත්‍රිය, අතහැරීම, දානය මෙයාදී ගුණ දියුණු කරන්නට ඕන. ප්‍රශ්නවලදී නොසැලීඳීමේ ශක්තිය වර්ධනය කරගන්නට ඕන. හිත එකඟ කරගන්නට ඕන. අධික මානෙ අඩු කරගන්නට ඕන. මේ සියලු ගුණ අපිට ක්‍රමානුකූලව දා මේවා තමයි බාධක මේ විද්‍යාව උපදින්නට. ඒ සියල්ල කරන්න උපදෙස් ලැබෙන්නට ඕනේ. ඒ තමයි බණ ඇහෙන්නට ඕනේ. සුතමේ ඥානය ලැබෙන්න. ඒක දේශනා ඇහෙන්නට ඕනේ. පොතපත කියවන්නට ඕනේ. ගුරුවරු ඇසුරු කරන්නට ඕනේ. කල්යාණ මිත්‍රයෝ ඇසුරු කරන්නට ඕනේ. එහෙම කරනකොට තමයි අර ගුණ ධර්මවල වටිනාකමත් නුගුණ ධර්ම යට කරන්නට ඕනේ කියන හැඟීමත් ඇති වෙලා උනන්දුවෙන් කටයුතු කළා. ඒ නුගුණ වට යට කරගෙන විද්‍යාවට සුදුසු පරිසරය තමන්ගේ సంతානය තුළ ඇති කරගන්න. ඊළඟට ඒ විදර්ශනා ඥානාදිය වඩන්නට ඕනේ. ඒකට මනසිකාර කරන්නට ඕනේ. මනසිකාර කරමින් ගිහිලා තමන්ගේ సంతානෙට සුදුසු තත්වයට පත් වුණොත් එදාට මේ විද්‍යාව උපදිනවා. ඒ තමයි ආශ්‍රවයන් ක්ෂය කරන විද්‍යාව. ඉතින් ඒ නිසා ඒ විද්‍යාවන් තමන්ගේ సంతානෙට ඇති කරගන්න. ඒ විද්‍යාව ඇති වුණාට පස්සේ තමන්ගේ సంతානෙ සංසිතන පැතන විදි ආදී වෙනස් වෙනවා. මතක තියාගන්න, ඒකට යන ගමනේදී මේක වෙනස් වෙන්නට ඕන. එක පාට මේ විද්‍යාවේල වෙනස් වෙනවා නෙවෙයි, ඒකට සුදුසු විදිහට විදර්ශනා ඥානෙ වැඩි. සමහරට ඒක වේගෙන් වෙනවා වෙන්න පුළුවන්, සසර හුරු නිසා, සසර වඩලා තියෙන නිසා සමහරට කාලයක් යනවා. ඉතින් ක්‍රමානුකූලව සිතුම් පැතුම් වෙනස් වෙවි, විද්‍යාව ඇවිල්ලා ඇවිල්ලා තමයි අවසානයේදී ඒ විශිෂ්ට ඥානය ඉපදිලා ක්ලේශයන් දුරු වීම සිද්ධවන්නේ. ඒ නිසා අපි බෞද්ධය වශයෙන් මේ විද්‍යාවන් තමන්ගේ సంతානය තුළ ඇති කර ගැනීමට සුතමේ ඥානය, සීලාදී ගුණධර්ම, සමාධියාදී ගුණධර්ම, ප්‍රඥාදී ගුණධර්ම වර්ධනය කරගෙන ඒ සියලු විද්‍යාවන් අපි තුළ ඇති කරගෙන මේ සසර දුකින් මිදෙන්නට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට අදිෂ්ඨාන පිහිටුවා ගන්නට ඕනේ. සියලු දෙනාට මේ සඳහා ශක්තිය, ධෛර්යය, වාසනාව නුවඩුව ලැබේවා කියලා මම ආශිර්වාද සිද්ධ කරනවා. ඉතින් අද දවසේදී මේ ධර්ම දේශනාව සිදු කරවන්නට යෙදුනේ ගම්පහ උරුතට පදිංචි විමානී සූර්යාරච්චි මැතිණියගේ ආරාධනාවෙන්. ඉතින් එතුමියගේ ප්‍රාර්ථනාව තමයි මීට වසර 16-19කට පෙර පරලොව සපත් එස්සේ මල්ලසේකර පියාණන්ටත් එස්සේ ප්‍රසාද් සූර්යාරච්චි සොහොයුරාටත් මේ පින් අනුමෝදන් වේවා. අනුමෝදිත්වා අනුමෝදන් වීමෙන් ඔවුන්ගේ භවගමන සුවපත් වෙත්වා. යම් හේකින් දුකට කරදරයකට පත් වී තිබේ නම් එයින් අත මිදෙත්වා. සැපයට පත් වී තිබේ නම් සැපයෙන් අභිවර්ධනේ වී කෙලවර නිවනින්ම සැනසීම ලබත්වා කියලා උන්ට පින් අනුමෝදන් කරමු. ඒ වගේම සුජීවත්ව වාසය කරන තමන්ගේ මෑණියන්ට නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත් අභිවර්ධනේ වේවා. එතුමියගේ සියලු සම්‍යක් ප්‍රාර්ථනා සමෘද්ධ වී ධර්ම මාර්ගයේ ගමන් කරන්නට සියලු කටයුතු සැලසේවා කියලා ආශිර්වාද සිද්ධ කරනවා. ඒ වගේම ධර්ම දේශනාව කරන්නා වූ දේශකයාණන් වහන්සේටත් සියලුම කල්යාණ මිත්‍රයන් වහන්සේලාටත් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත් ලැබේවා කියලා ආශිර්වාද කරනවා. අපිත් ඒ සතුට සිතින් අනුමෝදන් වෙනවා. ඒ වගේම චතුෂ කිත්මිනී නිපුණී හරින් යන දූපුතුන්ටත් පවුලේ සියලුම දෙනාටත් ලෝකවාසී ලක්වාසී සැමටත් නිරෝගී සුව දීර්ඝායු සම්පත් සමගින් සියලු ලෞකික ප්‍රාර්ථනා මෙන්ම ලෝකෝත්තර අමාමහ නිර්වාණ සුඛ සහගත ප්‍රතිපදාවෙන්ම අධිගමනය කරන්නට ලැබේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් තමයි මේ ධර්ම දේශනාව සිදු කරවන්නේ. ඒ සියලු සම්‍යක් ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම ඒ ධර්ම දේශනාව සිදු කරපු විමානි සූර්යාරච්චි මැතිණියගේ සියලු සම්‍යක් ප්‍රාර්ථනා සමෘද්ධ වේවා. එයට ධර්ම මාර්ගයේ ගමන් කරන්න සියලු පහසු විහරණයේ සැලසේවා. ලෞකික දියුණුව ආධ්‍යාත්මික දියුණුව කෙලවර ලෝකෝත්තර නිවනින්ම සැනසෙන්නට මේ පින ඇයට එකලෙස හේතු වේවා. සසර වසනාතුරාවට සම්මා දිට්ඨියෙහි පිහිටා මිත්‍යා දෘෂ්ටියකට නොවැටී පාරමී පූර්ණයේ කරගන්ට අවකාශ ලැබේවා කියලා අපි ආශිර්වාද සිද්ධ කරනවා. ඒ වගේම හැම දිනාගේම නමින් මිය පරලව ගිය ඥාති වර්ගයා පින් අනුමෝදම් වෙත්වා. දුකටපත් වූ දුකෙන් අත මිදෙත්වා. සැපයටපත් වූ සැපයෙන් අභිවර්ධනේ වී කෙලවර නිවනින්ම සැනසීම ලබත්වා කියලා පින් අනුමෝදන් කරමු. ආත්මාරක්ෂක වූද ලෝකපාලක වූද මෙම සෙනසුනට අධිග්‍රහිත වූද සම්‍යක් දෘෂ්ටික දිව්‍යරාජ මණ්ඩලය පින් අනුමෝදන් වීමෙන් දෙවියෝද දිව්‍යමය ආයු වර්ණ සැප බල ප්‍රඥාවන්ගෙන් වැඩෙත්වා. බුද්ධ ශාසනයේද චිරාත් කාලයක් රක්ෂා කොට දෙවියෝද ප්‍රාර්ථනීය බෝධි ඥාන වලින් නිවනින්ම සැනසීම ලබත්වා කියලා සියලු දෙවියන්ටද පින් අනුමෝදන් කරමු. හිතා හිතමදහස් සකල ලෝක සත්වයා පින් අනුමෝදන් වීමෙන් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, මිසදිටු ගත්තෝ සමිදිටු වෙත්වා, තිසරණ සරණ යෙත්වා, කෙලවර නිවනින්ම සැනසීම ලබත්වා කියලා සියලු සත්‍යයන්ටද පින් අනුමෝදන් කරමු. අවසාන වශයෙන් ධර්ම දේශනාව ට ආරාධනා කළා වූද, පටිගත කිරීම ප්‍රචාරණය කිරීම කරා වූද, ධර්ම ශ්‍රවණය කරා වූද හැම සියලු දෙනාටම මම ආශිර්වාද කරනවා. පින්වත් හැම දෙනාගේම ජීවිතවලට සිතක් ශාන්තියක් යහපතක් අභිවෘද්ධියක්ම සිද්ධ වේවා. කරන කියන රැකී රක්ෂා කටයුතු, ගේදොර වැඩ කටයුතු, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී සියල්ලක්ම සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. එළන හුස්ම රැල්ලක් ගානේ ගෙවෙන තත්පරයක් ගානේ, තබන පියවරක් ගානේ රත්නත්‍රයේ සතු අසීමිත ගුණානුභාව බලයෙන් නිරතුරු ආරක්ෂාව සැලසේවා. ගිනි ජල වසවිස විපත්ති වලකීවා. කල්ප වෘක්ෂයකින් භද්‍ර ගටයකින් මෙන් සියලු සම්‍යක් ප්‍රාර්ථනා සමෘද්ධ වේවා. ලෞකික දියුණුවෙන් පමණක් සෑහීමටපත් නොවී ආධ්‍යාත්මයේ දෙසට තව තවත් සිත නැඹුරු වේවා. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයෝ පෙරපස මෝරණ සඳක් මෙන් දිනෙන් දින දියුණු වෙත්වා. උපනුපන්න ආත්ම භාවයන් හීදී දෙවි මිනිසාදී සුගති සම්පත් වින්දනය කරමින් ප්‍රතිරූපදේශ වාසය ත්‍රිහේතුක ප්‍රතිසන්ධිය ජාති ස්මරණ ඥානේ සම්මා දිට්ඨිය සහ කල්යාණ මිත්‍ර ආශ්‍රය ඇතූපත ලබා සුවසේ පාරමී සපුරා බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවී සැනසී පැමිණ වදාළ ශාන්ති ලක්ෂණ නිර්වාණ ධාතුවෙන් සැනසෙන්නටම මේ සියලු කුසලයෝ හේතු වේවා, වාසනා වේවා කියලා ප්‍රාර්ථනා පිහිටුවාගෙන අපි දෙවියන්ට ඥාතීන්ට පින් දෙමු. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං.
ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්칸තු සම්බුද්ධ දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්칸තු සම්බුද්ධ ශාවකං චිරං රක්칸තු ත්වං සදා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්ජතු